ගරු හර්ෂදී සිල්වා මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමා, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එකතු වෙන්න කිව්වා. මම යෝජනාවක් කරන්න කැමති ගරු ඇමතිවරයාට ඔබතුමා මෙතන පොඩ්ඩක් රැඳී හිටියෝ. ගරු කතානායකතුමා, ඔරෙන්ජ් ද වර්ල්ඩ් කියලා අද අපි එනකොට හැමෝටම මේක කොලයක් බෙදලා දුන්නා කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහිව. 2019 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවේ තියෙනවා වයස 15ට වැඩි ලංකාවේ කාන්තාව 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට කතානායකතුමා ලිංගික හෝ ශාරීරික ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතාම ඛේදදරක කතාවක් මේක. අගමැතිතුමේ ඇතුළු අනිත් කාන්තා සංසදයේ මන්ත්‍රීවරියන් මං හිතන්නේ අද තැඹිලි පාට ඇඳගෙන ඉන්නවා. අපිටත් මේ තැඹිලි පාට එකක් දුන්නා. අපිත් මේක අතේ දාගෙන ඉන්නවා. හැබැයි අත විතරක් නෙමෙයි, හැමදාම අපි කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී සිටින්න ඕනේ. ඒක මම කියන්නේ මෙතන ඉන්න කාන්තාවකට නෙමෙයි, මේ පුරුෂයොන්ට. අපි තමයි මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ ගරු කතානායකතුමා. ඉස්සෙල්ලාම මං කැමති කොළඹ මට ඡන්ද ලබා දීපු 81479 දෙනාට මගේ ස්තුතිය පුද කරන්න. මේ ජයග්‍රහණය විශාල වාගකීමක් හැටියට මම නිහතමානීව බාර ගන්නවා. පටු දේශපාලන ඔබ්බට ගිහිල්ලා රට වෙනුවෙන් මගේ දායකත්වය දෙන්න මම බලාපොරොත්තු වෙනවා. වසර 15ක් පමණ අපේ මිත්‍රෙක් හැටියට හිටපු අනුර කුමාර දිසානායක අපේ මිත්‍රයා අද ජනාධිපති වෙලා ඉන්නවා. එතුමාට මගේ සුභාසින්සන මම එකතු කරන්න කැමති. ඒ වගේම කාලයක් තිස්සේ අපි ගිය පාර පාර්ලිමේන්තුවේ හරිනේ අමරසූරිය මැතිණියත් එක්ක බොහෝ වැඩ කරා. එතුමියටත් අපේ සුබ පැතුම් එකතු කරන්න කැමති. අපිත් එක්ක ඉස්සර හිටපු බිමල් රත්නායක මැතිතුමා, වසන්ත සමරසිංහ මැතිතුමා, සුනිල් හඳුන්නැති මැතිතුමා, ලාල් කාන්ත මැතිතුමා වගේ කට්ටිය, නලින්ද ජාතිස්ස මැතිතුමා නැවතත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. උන්ට ලොකු වගකීමක් බාර දීලා තියෙනවා. ඒ සියලු දෙනාටම මම සුබ පතනවා.
ඕඩර් ප්ලීස්. මේ අවස්ථාවේදී නියෝජ්‍ය කතානායකතුමාට මුල් ආසනයට ආරාධනා කරනවා.
මම අහගෙන හිටියා ඊයේ දිනේදී රජයේ ප්‍රධානීන්ගේ ඉදිරිපත් කිරීම අතුරු සම්මත ගිණුම සම්බන්ධය. එක තැනකදී කිව්වා මේ කට්ටිය මේ කතාව අහගෙන ඉන්නේ නෑ වාගේ කතාවක්. නමුත් මං පැහැදිලි කරන්න කැමති මේ පාර්ලිමේන්තුවේ හැම තැනම ලයිබ්‍රරියේ අනිත් තැන් වලත් මේ කතාව අහන්න පුළුවන්. ඒ නිසා චේම්බර් එකේ හිටපු නැති පමණින්ම කතාව අහගෙන ඉන්න නැතුව නෙමෙයි කියන එක. ඒ වගේම ඒ සියලුම කතාවල තිබුණේ රජයේ ඉදිරි වැඩපිළිවෙල ගැන විග්‍රහයක්. කොහොමද ඔබලාගේ පුනරුදය නිර්මාණය කරන්නේ කියන එක. විවාදය ආරම්භ කරමින් අපේ මිත්‍ර මහාචාර්ය අනිල් ජයන්ත මහත්මයා කිව්වා 2025 අයවැය හරහා කරන්න යන දැවැන්ත වෙනස්කම් ගැන අනිත් මන්ත්‍රීලාත් ඒ තමන්ගේ මතය සම්බන්ධයෙන් ඉදිරිපත් කරා. ඒත් මේ විවාදය ඊයේ යදයි තියෙන්නේ ඒ සම්බන්ධයෙන් නෙමෙයි. මේ විවාදය තියෙන්නේ වෝට් ඔෆ් අකවුන්ට් එක සම්බන්ධයෙන් මැයි මාසේ පළවෙනිදා වෙනකන් එන අවුරුද්ද. 2024 රාජ්‍ය මූල්‍ය කර්මණාකාර පනත යටතේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන්න නෛතික අවස්ථාව ලැබෙනවා. අපි ඒක මෙතන තර්ක කරා. නමුත් ඒක අපි පිළි අරගෙන තමයි මේ විවාදය ඉස්සරහට අරගෙන යන්නේ. එතකොට ගිය රජය IMF එකත් එක්ක එකඟ වෙච්ච 2024 අයවැය එලෙසම ඒ පරාමිති වලට අනුකූලව ඉදිරියට අරගෙන යන්න තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඔබතුමාලාගේ ඉල්ලීම. මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ඒකට ලබා දෙන්න කියලා. ජනාධිපතිතුමාගේ කතාවේ බොහොම අවධානමක් තියෙනවා කියලා ඔහු කිව්වා. මේ IMF වැඩපිළිවෙලත් සමග පොඩ්ඩක් හෙලුණොත් වැටෙනවා. ඒ නිසා ඒක ඒ විදිහට ඉස්සරහට අරගෙන යන්න ඕනේ කියලා. ඒක තමයි ඇත්ත කතාව. අපි දිගින් දිගටම මේ කට්ටියට පෙන්නලා දුන්නා මේ. හරි, IMF එක අවශ්‍යයි. නමුත් එහි තියෙන යම් කොන්දේසි පිළිබඳව අපේ ලොකු තර්කයක් අපි ඉදිරිපත් කරා. මේ වෙනස් විය යුතුයි කියලා අපි දේශපාලන වේදිකාවේදී අපේ අදහස් අපි ඉදිරිපත් කරා. සමාජ සාධාරණය පිළිබඳව අපේ අවධානය මීට වඩා යොමු වෙන්න ඕනේ කියලා. නමුත් ඔබලා දේශපාලන වේදිකාවේදී එදා යම් වෙනස් කතාවක් කිව්වා. නමුත් මේ ඉදිරිපත් කළ තියෙන වැඩ පිළිවෙලෙන් කිසිම විදිහකට ප්‍රතිපත්තීන්ගේ වෙනසක් ඉදිරිපත් වෙලා නෑ. අපි වෙනසක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. වෙනස බලාපොරොත්තු වෙන්නේ 2025 අයවැයෙන් පමණයි. නමුත් ඊට කලින් අපි කල්පනා කරන්න ඕනේ මේ අනුමැති ඉල්ලලා තියෙන වෝටර් account එකෙන් මොනවද ඉල්ලන්නේ. සංක්ෂිප්තයක් හැටියට වියදම පුනරාවර්තන බිලියන 976යි මූලධන බිලියන 427යි ඔක්කොම බිලියන 1403යි. ඒක තමයි ප්‍රාථමික වියදම. ඊට පස්සේ ණය සේවාකරණයට දැන් ගෙවාගෙන යන ණය. මොකද හැමදේම අපි අත්හිරෙව්වේ නෑ ගරු නියෝජ කතානායකතුමා World Bank, IMF, ADB ඒවා අපි ඔක්කොම ගෙව්වා. ඒ අත් හිටවපු නැති ණය ගෙවන්න රුපියල් බිලියන 898කුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රුපියල් බිලියන 3275කුත් සහිතව මුළු ණය සඳහා රුපියල් ණය සේවාකරණයට රුපියල් බිලියන 4172ක් ඉල්ලලා තියෙනවා. තවත් සුළු වියදමක් තියෙනවා බිලියන 25ක. මුළු වියදම රුපියල් බිලියන 4197යි උපලේඛන වලට අනුව. සම්පූර්ණ වියදම එහෙමනම් රුපියල් බිලියන 5600යි. ඉතින් ඊළඟ ඉල්ලීම තමයි ගරු නියෝජ කතානායකතුමනි මේ ණය ගන්න. මේ ගෙවීම සඳහා ණය ගන්න ඉල්ලලා තියෙනවා රුපියල් බිලියන 4000ක්. පළවෙනි මාස 4ට ඒක දේශීය හෝ විදේශීය වෙන්න පුළුවන් කියලා තියෙනවා. එහෙමනම් මේකෙන් ඇඟවුම් වෙන්නේ මාස 4ක ආදායම රුපියල් බිලියන 1600යි. රුපියල් බිලියන 1600යි. එහෙනම් 2025 අවුරුද්දේ රාජ ආදායම බලාපොරොත්තු වෙන්නේ රුපියල් බිලියන 4800ක වගේ ප්‍රමාණයක්. අපි ආසන්න වශයෙන් රුපියල් බිලියන 5000ක් කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. යම් විශාල වෙනස්කම් කළා මේක වැඩි කරගන්න හැකියාවක් තියනවාද කියලා අපි දන්නේ නැහැ. බජට් එකෙන් අපි බලාපොරොත්තු වෙනවා. නමුත් ඕක තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් කතානායකතුමා මම එක කාරණාව පිළිබඳව පමණයි මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කරපු ඉල්ලීම ගරු අසන්ත සමරසිංහ මහත්මයාත් මේ අවස්ථාවේදී එක කතා කරා. මොකද ඒක තමයි විශාලම අයිටම් එක. ඒ අයිටම් එකේ ප්‍රමාණය රුපියල් බිලියන 3275 මම නැත්නම් රුපියල් ට්‍රිලියන 3.25. වසන්ත අපේ මිත්‍ර ගරු මන්ත්‍රීතුමා කිව්වා ඒක හෙයා කට් එකක් ලැබෙනවා බිලියන 12.5ක් තියෙනවා ඇමරිකන් බිලියන. ඒක හෙයා කට් එක 127ක් ලැබුණම 9යි ගාණක් වෙනවා. ඒකට ඊට පස්සේ 1.7ක් එකතු කරන්න තියෙනවා පාසිටිව් ඉන්ට්‍රස්ට්. එතකොට 10යි ගාණක් වෙනවා. ඒක 300ෙන් වැඩි කරාම තමයි මේ 3275යි ගාණ හැදෙන්නේ කියලා. අපි එක දෙයක් කියන්න මම කැමතියි 127 හෙයා කට් එක නාමික විතරයි. ඔය හෙයා කට් එක ලැබෙන්නේ MLB එකත් එක්ක පස්සේ 2028 ජනවාරි මාසේ. එතකොට 2024 ඉඳලා 2027 වෙනකන් අපේ රටේ දලදේශීය නිෂ්පාදනයේ අගය ඇමරිකන් ඩොලර් වලින් ගණනය කරමින් පස්සේ ඒකට අනුව තමයි හෙයා කට් එක තීරණය වෙන්නේ. අපි කවුරුත් දන්නවා, ඔබලත් දන්නවා, අපිත් දන්නවා, ට්‍රෙෂරියත් දන්නවා, ISP හෝල්ඩර්ස්ලත් දන්නවා, සෙන්ට්‍රල් බැංකුවත් දන්නවා අවසාන වශයෙන් මේ හෙයා කට් එක 14.96 වගේ ප්‍රමාණයකට අඩු වෙනවා. ඉතින් එතෙන්දී ඔබලා අපි බලාපොරොත්තු වුණා ගරු ඇමතුමා අවම වශයෙන් ඔබ කතා කරා EPF එක සම්බන්ධයෙන්. අපි මට මතකයි අවුරුදු 15 30 ඉඳලා මේ සම්බන්ධයෙන් තර්ක කරා සටන් කරා මහපාරේ වුණත් EPF එකට තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අසාධාරණ විදිහට වැදුනේ. අපි බලාපොරොත්තු වුණා අවම වශයෙන් ඔබලා ඒ සම්බන්ධයෙන් හඬක් නගයි කියලා. අවාසනාවකට ඒ දේ සිද්ධ වුණේ නැහැ. අපි පිළිගන්නවා නියෝජ කතානායකතුමනි මේක බුක් එන්ට්‍රි එකක් විතරයි. මේක 23 තිබ්බා 24 තිබ්බා. ඉතින් අපි බොරුවට මේකට කෑකෝ ගහන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඒක නෙමෙයි තර්කය. තර්කය තමයි ඔබලා දේශපාලන වේදිකාවේ කියපු දේ සහ අද මෙතන ඇවිල්ලා කරන ඉල්ලීම. මෙතුමා කියනවා 99%ක් එකම වෙලා තිබ්බා අපිට කරන්න දෙයක් නැහැ වගේ කතාවක්. හැබැයි කබිර් හෂිම් මැමතුමා කිව්වා තාම මේක අත්සන් කළා නැහැ කියලා. අත්සන් කළා නැහැ තමයි. 12 වෙනකන් දිනේ තියෙනවා. දෙසැම්බර් මාසේ 12. ඒ කියන්නේ තව සතියක් තියෙනවා. මේ ඔබලා බලාපොරොත්තු වෙනවා මේ ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් හෝල්ඩර්ස් ලගෙන් 90%ක්වත් අවම වශයෙන් ඕ එකඟ වෙයි කියලා. හරි, එතකොට තවම කල් තියෙනවා. මොකද අත්සන් කළා තියෙනවා නම් මම අභියෝග කරනවා ඒ අත්සන් කරපු එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. හරියට අත්සන් කළා නෑ. ඒක තමයි අත්ත කතාව. ඔබලාට කාලේ තියෙනවා. ඔබලා ඒ කාලය ප්‍රයෝජනෙට ගන්නෙ නෑ. ඒ නිසා අපි ඇත්ත කතා කරමු මෙතන. මම වැරදි නම් ඔබලාගේ කතාවේ පිළිතුරු කතාවේ මේවා කියන්න. එතකොට JVP NPP එකේ මතය උනේ මේ ණය හොරගම් කළා. දැන් එතුමාම කිව්ව සමහර අවස්ථාවලදී 153යි අවිලා තියෙන 147ක් අවිලා නැහැ කියලා ලංකාවට. හරි. එතකොට කිව්වා ඇත්ත වශයෙන්ම ට්‍රිලියන 8ක් තියෙනවා ණය liability. හැබැයි ට්‍රිලියන 2යි තියෙන්නේ asset. හැබැයි එහෙනම් ට්‍රිලියන 6ක් හොරගම් කරලා වාගේ කතාවක් කිව්වා. ඒකට උගන්ඩා වගේ රටවලුත් පැටලව ගත්තා. හැබැයි අපි දිගින් දිගටම පැහැදිලි කරා මේ liability තියෙන්නේ treasury එකේ. ඒවා හැබැයි ඇසට් තියෙන්නේ වෙන වෙන ආයතනවල. උදාහරණයක් ඇරෙට RDA එක ඇසට් එක තියෙනවා, UDA එක ඇසට් එක තියෙනවා, මහවැලි ඇසට් එක නැහැ ට්‍රෙෂරිය පාක් කරලා. ඒක මෙතන තියෙන ඇකවුන්ටින් ඉෂුව එක. ට්‍රිලියන 6ක් කවුරුත් හොරකම් කළා නැහැ. හොරකම් කරපුත් ඒවල් ඇති නෑ කියන්නේ. ඔවුන්ව අල්ලන්න ඕනේ, හිරේ දාන්න ඕනේ. අපි අත් දෙක මුස්සලයකට සම්පූර්ණ 100%ක සහයෝගය ගරු ඇමතුමා අපි දෙනවා. හරි. නමුත් මෙතන ජනතාගත කරේ වෙන දෙයක්. මේ අතිවිශාල ලෙස මුදල් හොරකම් කරලා කියලා. දැන් මෙතුමම කිව්ව 147ක් සමහර ණයවලින් ලංකාවට ආවෙත් නැහැ වෙන account වලට ගිහිල්ලා වගේ කතාවක්. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නෙට විසඳුමක් තියෙන්න ඕනේ. හරි. මොකද ඔබලාම කිව්ව දැන් forensic audit එකක් කරනවා කියලා. ඒක කරන්න. හැබැයි ඔබලා මොකද්ද කිව්වේ එතෙන්දී? ඔබලා කිව්වේ දේ තමයි අපි මේ ණය odious debt කිව්වා. Odious debt කියන්නේ it is a concept that you know you take the loan for something and use it for something else. So essentially in countries where the dictators rule, they took the money and put it into their personal accounts in various other countries, in whether it is in Uganda or wherever, it doesn't matter. ඒතර ඕගොල්ලෝ කිව්වේ මේවා odious debt. ඒ නිසා මේක විගණනය කරනවා. විගණනය කරලා පස්සේ තමයි මේ ණය ගෙවන්නේ වගේ කතාවක් කිව්වේ. හැබැයි දැන් මෙහෙම දෙයක් කිසිසේත්ම සිද්ධ වෙලා නැහැ. අනිත් එක තමයි මේ කතාව කිව්වෙම ණය හොරකම් කර අවුරුදු 70 කිසිම දෙයක් මේ රටේ ධනාත්මක දෙයක් උනේ නෑ වගේ කතාවක්. ඉතින් ඒ නිසා කබීර් හසීම් ගරු ඇමතුමා ඊයේ ඉදිරිපත් කරපු තර්කයෙන් අපි හැමෝටම තේරුම් ගියා අවුරුදු 70 මේ රටේ ගොඩක් දේවල් සිද්ධ වුණා ගරු කතා නියෝජ කතා නායකතුමනි. නැහැම නෑ කියන්නේ කොහොමද? අපේ රට කුණුවක් කියද්ද අද? නැහැ. එහෙම නෙමෙයි. බොහෝ දේ සිද්ධ වුණා. හරි. ඒ නිසා මම ඒක ගැන මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ. නමුත් කනගාටුවට කාරණාවන් තමයි මේ 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 ණයස් අවුරුදු 77 හොරකම් කරා. මේවා හොයන්න ඕනේ, මේවට විගණනය කරන්න ඕනේ. අද මෙතුමා එක වචනයක් කියනකම් කිසිම කෙනෙක් හරි මේ සම්බන්ධයෙන් කතා කරේ නැහැ. හරි. ණය හොරකම් කරන්න නම් ඒ දෙපැත්තක් තියෙන්න ඕනේ. ණය දෙන කෙනා දන්නවා මේ ණය රටට අවශ්‍ය නැහැ කියලා නියෝජ කතා නායකතුමා. දන්නවා මේ ප්‍රොජෙක්ට් ඕ එස්ටිමේට් කළා කියලා. ගන්න කෙනත් ඒක දන්නවා. දෙන කෙනත් දන්නවා, ගන්න කෙනත් දන්නවා. එහෙනම් ওই කාරණා නිසා තමයි ওই ඩෙඩ් ට්‍රැප් කියන වචනේ හැදුනේ. දැන් දින 10කට පමණ පෙර මම අහගෙනයි චීන තානාපතිතුමා කියනවා අදහස් ඉදිරිපත් කරලා ගරු නියෝජ කතා නායකතුමා මේ සුදු අලි කියලා තියෙනවා සමහරු කියනවා එහෙම එකක් නැහැ. හරි, ඒක සුදු අලි නෙමෙයි. එහෙමනම් මේ ගත්ත ණය ගෙවන්න ඕනේ කියලා. අත වශයෙන්ම මේ ණය ප්‍රතිහුගත කිරීම හරහා මෙතුමා කියනවා නම් 147ක් ණය හොරකම් කරා කියලා සමහර ප්‍රොජෙක්ට් වලින් ඒවා ගෙවන්න දැන් එකඟ වෙලා තියෙනවා. එහෙමනම් ඇයි රටට කිව්වේ මේවා මේ හොරකම් කරපුවා අපි ගෙවන්නේ නැහැ කියලා වාගේ කතාවක්. ඉතින් මෙතනදී ලොකු පරස්පරයක් තියෙන එක බවයි මම කැමති කියන්න. රැවුලයි කතයි දෙකම බෑ. චීන තානාපතිතුමා 100%ක් හරි. ඔහු කියන දේ අපි පිළිගන්නවා. ඒ නිසා මේ ණය ගෙවන්න ඔබලාට වගකීමක් තියෙනවා. නමුත් ජනතාව තේරුම් ගන්න ඕනේ ඔබලාව දැවැන්ත මුලා කිරීමකට ලක්ුණා මේ ඡන්ද කාලෙදි. ජනතාව මුලා වීමකට ලක්ුණා. මොකද ඔවුන් හිතුවා ඇත්ත වශයෙන්ම මේ ණය අපිට ගෙවන්න ඕනේ නැහැ. එහෙම තමයි කිව්වේ. මේව හොරකම් කරපුවා, මේව ගේනවා, අපි ඒව ගෙවන්නේ නැහැ වගේ කතාවක්. නමුත් ඒ විදිහවලම වචනයක්වත් කතා කරන්නේ නැහැ. ISB ඒ විදිහමයි දිගින් දිගටම කිව්වා DSA එක එහෙමත් නැත්නම් Debt Sustainability Analysis එක වෙනස් කරනවා කියලා. IMF එකේ ණය ප්‍රතිගාත කිරීම සංශෝධනය කරනවා කියලා. You know, I recall a debate, Honorable Deputy Speaker, at the Ceylon Chamber of Commerce. Now, Honorable Minister Surya Peruma participated with me and others. This was about 2 weeks before the presidential election. He said, referring to and waving the JVP-NPP policy document, we will do our own DSA. Stated, we will do our own DSA. We have almost completed it, he said. Our basis for discussion on the debt restructure shall be our DSA. The basis for discussion of The restructure shall be our DSA. It is their verbatim. Anybody can go and download it. ඉතින් අර කතානායකතුමනි, the ප්‍රශ්න තියෙන්නේ these gentlemen are now denying it. Right? Saying they never said it. I don't plan to waste my time on this anymore. But say, it was pure deception. Our people fell for it. Right? And you people did it knowingly. That is my point. You people did it knowingly. Right? So you did not change one single word in the agreement from what President Ranil Wickremesinghe's government has almost agreed, because like I said, it is up to the 12 for them to agree. Not only that, you never even sought to discuss the matter based on your DSA or anybody else's DSA as promised. ඔන්න ඔක තමයි ඇත්ත. 2024 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නාය පිටුගත කිරීම සඳහා ඉල්ලපු රුපියල් බිලියන 3275 අවසාන රුපියල්ටම ඔබතුමාලා අද ඉල්ලනවා. Be that as it may, we will give you time. We will allow you to propose in the 2025 budget your revolutionary plans to overhaul the economy. And that you say is on a completely wrong path that we are going. Ehenisa obalage e putra me mokadda obalage alut wedi pili
vela. Dr. Arshadi Silva, you have 2 more minutes.
No, I had 20 minutes, sir.
17 being brought out.
No, sir, I had 20 minutes and we'll get a little bit more. 2 more minutes, right? Hari, karagara ganiyan. Hari, so 17 plus, so I have 3 plus 2 more minutes. So 5 more minutes. Api balamu, 2025 budget taken kohomada, rupiyal lakhse indala rupiyal lakhse deka wenakan kisi maadayama gahan nathte kohomada kiyala api balamu. Api kaale deno. Ada ekena katha karanne. Mokada deepu lakhsa gahanakata deepu porondwa tamai lakhsa deka wenakan satayakkat rajayata badu gewanda onna me weda karana minissu. Api balamu kohomada eka karanne kiyala. වෘත්තීය වේදීන් විවසායකෙන් බලන් ඉන්නවා අපිත් බලන් ඉමු අපි බලමු කොහොමද කියලා ආනානික ආනානි සඳහා දැන් වසන්ත අපේ ගරු ඇමතුමා කිව්වා මේ සීනි වලට බදු ගහන්නේ නැහැ ලංකාවේ දේශීය වලට බදු ගහනවා කියලා දැන් මේක එකඟ වෙලා තියෙනවා දෙසැම්බර් මාසේ 31 වෙනිදායින් පස්සේ ස්පෙෂල් කොපොරිටි ලෙවි එක අයින් කරලා අපනායන ආනායන ආහාර වලට 10%කට වැට් එකක් ගහන්න එතකොට 10%ට වැට් එක ගහනවද නැද්ද ආහාර වලට වැට් එක ගහන්නේ නැහැ කියලා බලා පොරොන්දු වුණා. ඒතර ආනායනික ආහාර වලට 10%ට වැට් එක ගහන්න පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් අපි මම දැන් විවේචනය කරනවා නෙවෙයි ඇමතිතුමා අපි බලාගෙන ඉමු මොකද්ද කරන්න කියලා. අපි බලමු ඩිජිටල් සර්විසස් ටැක්ස් එකට මොකද වෙන්නේ කියලා. දැන් වෙනකොට අපනායනය කරනවා නම් IT සර්විසස් ඒවට බදු ගහනවාද කියලා බලමු. වාහන ඉම්පෝට් කරනකොට ඒකට තව ඇඩිෂනල් බද්දක් ගහනවාද කියලා බලමු. ඊට පස්සේ විදුලියටයි ඉන්ධන වලටයි මේ ප්‍රයිස් ෆෝමියුලා එක පාවිච්චි කරනවද නැද්ද කියලා බලමු. ඒ නිසා අපි ඔබතුමාලට කාලය දෙනවා සිස්ටම් චේන්ජ් එක කරලා පෙන්වන්න කියලා. ඒ නිසා අපි මීට වඩා මේ සම්බන්ධයෙන් ලොකු විවේචනයක් කරන්න නැතුව ඉන්න. නමුත් මම වසන්ත සමසිංහ මහත්මයාට උත්තරයක් දෙන්න ඕනේ සහල් සම්බන්ධයෙන්. මම මොනවා කිව්වත් කලින් ගරු කතානායකතුමා නියෝජ කතානායකතුමා මේක අලුත් පාර්ලිමේන්තුවක්. අලුත් බලාපොරොත්තු ගොඩක් මගේ දේශපාලන මතවාදය මොකක් වුණා හරි මේ ජනතාව දැවැන්ත ජනමතයක් මේ කට්ටියට දීලා තියෙනවා ඒක ප්‍රයෝගික කරගෙන රට සංවර්ධනය කරන්න පුළුවන් නම් අපි ඔක්කොම කැමති කවුරු කරත් මොකෝ අර චීනේ ඩෙන්සියා ඕපෙන් කියලා තියෙනවා it doesn't matter the color of the cat is the cat catches mice කියලා හරි එතකොට ඒ නිසා අපි ඔක්කොටම අවශ්‍ය වෙලා තියෙන මේ රට දියුණු කරන්න. ඒක තමයි අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඔබතුමා කිව්වා විපක්ෂයේ අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒක තමයි මම මේ කරන්න උත්සාහ කරන්නේ. හරි මොකද ජනතාවගේ දැවැන්ත බලාපොරොත්තු තියෙනවා ඔබතුමන්ලා පිළිබඳව. කතානායකතුමා නියෝජ කතානායක අපි පත් කරන රට. හරි අපි කවුරුත් ඒක දන්නවා. ඒ කියන්නේ සහල් අපේ ජීවිතවලට ඉතාමත් වැදගත්. හැබැයි දැන් දැවැන්ත සහල් ප්‍රශ්නයක් තියෙනවා. සහල් වලට පාලන මිල ගෝඨාභය ජනාධිපතිතුමා පත් දැම්ම 2022 ඒ 13 වෙනි ගැසට් එක එතුමා ගැසට් රිවර්ස් කරා 12 පාරක් මේ 13 වෙනි ගැසට් එකෙන් තමයි ඔය 210 කකුළු 220 නාඩු 230 සම්බා දාලා තියෙනවා දැන් ප්‍රශ්නේ තියෙන්නේ 210ට 220ට දැම්මට අද 250ට 255ටත් කඩවල නාඩු ගන්න පුළුවන් අනේ හරි පොඩකිනකො හරි බොහෝ කඩවල හරි සතෝ සතෝසේ කිලෝ පහක් දෙනවා පොල් ගෙඩි තුනකුත් එක්ක. එහෙම නෙමෙයි මම කියන්නේ. මේක නිදහස් සාර්ථකයක් අපිට ඕන ප්‍රමාණයට ගන්න පුළුවන් වෙනවා. එහෙම නැහැ වසන්ත. හරි පොඩක් ඉන්නකො වසන්ත. මම උත්තරේ දෙන්නම්. හරි හරි. ඒකින් ඒ නිසා අත්ත කතාව තමයි වෙළඳ පොලේ දැක්කේ. සුපිරි වෙළඳ සුවල් වල එහෙම හාල් සම්පූර්ණයෙන්ම වාක්‍යෙම හිස්. දැන් දේශපාලනේ මොවුන් කිව්වා හාල් ඇටයක්වත් පිට රටින් ගේන්නේ නැහැ කියලා. ඒක තමයි කිව්වේ. හැබැයි දැන් ඔන්න ඊයේ පෙරේද කැසට් එකක් ගහලා මං හිතන්නේ ඕන කෙනෙක්ට හාල් ගේන්න පුළුවන් දෙසැම්බර් මාසේ 20 වෙනිදා වෙනකන් ලම්ම හිතන්නේ මෙට්‍රික් ටොන් 130 ලක්ෂ 3ක්ද කොහෙද ගේන්න ඔන්නෝම ගානක් ගේන්න කියලා. දැන්
ලක්ෂ හර්බල් වසන්ත සමරසිංහ
හර්සබ් මේ දෙසැම්බර් 20 වෙනකන් අපි ඕපන් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට ගේන්න පුළුවන් උපරිම. අපි ආනයන කරුවන් එක සාකච්ඡා කරලා තමයි මේ වැඩේ කරේ. මොකද විශේෂයෙන් නැගෙනහිර පළාතේ ඇතිවෙච්ච කුඹුරු වල විශාල ඩැමේජ් එකක් වුණා ගම් වතුරත් එක්ක. අක්කර 70,000කට වැඩිය නැවත කුඹුරු වපුරන්න සිද්ධ වුණා. ඒකත් එක තමයි මේ ප්‍රශ්නේ ආවේ. ටොන් 50,000ක් වමන තමයි ගේන්න පුළුවන් කියන අදහස උන්ට දැනටත් තියෙන්නේ. අපි දැනටත් LC ඕපන් වෙලා තියෙන ප්‍රමාණයත් එක්කත් දැන් ප්‍රශ්නයක් තියෙනවා. අපි ටෙන්ඩර් එකක් දාලා තියෙනවා 52,000කට. ඒ නිසා ප්‍රමාණාත්මක ලෙස ගොවියාටත් හානියක් නොවෙන්න වෙළඳ පොළත් පාලනය කරන්න පුළුවන් ප්‍රමාණයක් තමයි හර්ස මන්ත්‍රීතුමා අපි ගේන්න සූදානම්
වෙන්නේ. අත වශයෙන්ම මම ඔබතුමා කිව්වා මම බියර් වලට මෙට්‍රික් ටොන් යනවා 25,000ක් විතර, එතනෝල් වලට 30,000, කුකුල් මස් වලට 250,000ක් විතර කොහොමද හාල් වී නෙමෙයි හාල් මේ මෙට්‍රික් ටොන් 108ක් විතර දැනටත් ඉතුරු වෙලා තියෙනවා. අපි පස්සේ ඒ ගැන ඕනනම් එළිය කතා කරමු. ලොකු මෝල් හිමියොත් එක කතා කරා, පොඩි මෝල් හිමියොත් එක කතා කරා. ඊට පස්සේ අපි දැක්ක පාරිභෝගික අධිකාරියේ ටීවී එකත් එක කියලා මෝල් වලට පැන්නා. හරි වාර්තා හැදුවා. මේ ඔක්කොම කරලා මේ 210යි 220යි වටේට මේ ගැසට් එක වටේට මේ ගැසට් එකට ප්‍රකාරව විකුණන්න කීම හරහා දැන් ඒ මිලට විකුණන්න බෑ. සතුසේ පොඩ්ඩක් දෙනවා ඇති. හැබැයි මේ ආනයන හරහා අද හෙට ප්‍රශ්න විසදෙයි. දැන් ඔබතුමා කිව්වා බැංකුවලට ෆෝස් කරනවා කියලා ණය දීලා තියෙනවා. ඒ නිසා ණයවලට ප්‍රකාරව රිලීස් කරන්න ඕනේ කියලා මේ හරියට හරි ඒක වෙන්න ඕන. හැබැයි ඒක තමයි හරි. දැන් පොඩකින් දැන් ඒවා ඔක්කොම ටෙම්පරරි සොලූෂන්. හරි, ඒ ටෙම්පරරි සොලූෂන් අරගෙන අද හෙටට මේක බැලන්ස් කරගන්න පුළුවන් වෙයි. ඒක නෙමෙයි මම මේ කියන්න යන්නේ. හරි, මොකද ඇත්ත වශයෙන්ම හාල් ඉම්පෝට් කිරීමෙන් මොකද වෙන්නේ? ලොකු මෝල් හිමියන්ට ලොකු ලාභයක් එනවා, පොඩි මෝල් වැහෙනවා. මොකද ඒක තමයි ලොකු මෝල් හිමියොත් ඉතාමත් ඕනකමින් මේ හාල් ඉම්පෝට් එක කරන්න කියන්නේ. කතානායකතුමා මේ ගැටළු වසන්ත ඇමතුමා මට විනාඩියක් දෙන්න. මට වසන්ත
ඒක පැරදි. ලොකු මෝල් හිමියන්ට ඌමනාකමක් නිසා හාල් ආනයනය කරන්නේ නැහැ. ඔබම දැන් කියනවා ජනතාවට කන්න හාල් ඕනේ, බත් කන්නේ අපි වැඩිපුර, ඒ නිසා හාල් ලිකයක් තියෙනවා කියලා. ඒක ලොකු මෝල් හිමියන්ගේ ඌමනාව නෙමෙයි. ලොකු මෝල් හිමියන්ට ණය දීලා වෙළඳපොළට හාල් එන්නේ නැති නිසා ඒ අයටත් බලපෑම් කරලා යම් ප්‍රමාණයකට හාල් නිදහස් කරන්න අදාළ බලපෑම් කරන ගමන් වෙළඳපොළේ ඇති හාල් හිගය සමනය කිරීම ඉලක්ක කරගෙන සීමාවක් සහිතව ගොවියත් ආරක්ෂා කරන්න තමයි මේ සීමාවක් සහිතව හර්ස හාල් ගෙන්නන්නේ. එහෙම නැතුව හර්ස මන්ත්‍රීතුමා හාල් ගෙන්නේ නැහැ. පොඩි මෝල් හිමියා නැත්තට නැති කරලා දාලා ලොකු මෝල් හිමියා පොහොසත් කරන්න අපි හාල් ගෙන්නේ
නැහැ.
ඔබ කියනවා කෙටි කාලීනව තමයි අපි මේ උත්තරේ හදන්නේ. මධ්‍ය කාලීනව සහ දිගු කාලීනව නැවත ලංකාවේ මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවෙන්න ජනාධිපතිවරයාත් මේ පිළිබඳව දැඩි අවධානයකින් ඉන්නවා. ලබන අවුරුද්දේ මේ ප්‍රශ්නේ ඇති වෙන්න දෙන්නේ
නැහැ. හරි, ලොකු මෝල් හිමියෝ කැමති හාල් ගේනවා නම් මොකද වී නෙවෙයිනේ හාල්නේ ගේන්නේ. ඒත් අඹරන්න පොඩි මෝල් හිමියට වී නැහැ, හාල් ගෙනල්ලා. ඉතින් ඒකෙන් වෙන්නේ බ්‍රෑන්ඩ් තියෙන කට්ටිය ඒ බ්‍රෑන්ඩ් වල ඉන්නවා පොඩි මෝල් හිමියන්ට මේකෙන් පහරක් වදිනවා. අනේ can you please reply හරි. ඉතින් ඒ නිසා කතානායකතුමා මේ ගැටලුව ඊයේ අද ආපු එකක් නෙමෙයි. මේක අනුර කුමාර දිසානායක ජනාධිපති වෙච්ච පමණ මේක වෙච්ච දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ ගැසට් ගහලා විසඳන්න බෑ, මිලිටරිය දාලා විසඳන්නත් බෑ. ඇමතිවරයාට මගේ මිත්‍රයා තමයි වසන්ත ඇමතිවරයාට මේක විසඳන්නත් එතුමාගේ බලය පාවිච්චි කරලා කරන්නත් බෑ. මේකේ විසඳුම තියෙන්නේ වෙළඳපොළ ඇතුළෙමයි ගරු නියෝජ කතානායකතුමනි. හරි, ඉතින් ඒ නිසා අපි මම මේක කියලා නවත්තන. මම මේක කියන නවත්ත. ඔබතුමා අපෙන් අදහස් ඉල්ලුවානේ. ඉතින් අදහසක් දෙන්න. 2018 මේ ප්‍රශ්නේ ලොකුවට ආවා පොඩි මෝල් පරාටේ හරහා. ඒගොල්ලොන්ගේ මේ පරාටේ දාලා ඒවා ඔක්ෂන් කරන්න ගියා. අපි මේ ප්‍රශ්නේ ගැඹුරෙන් අධ්‍යයනය කරා. ඊට පස්සේ තමයි ඇමතුමා අපි ශක්තිසහල් කියන ව්‍යාපාරය පටන් ගත්තේ. දිස්ත්‍රික්ක 8ක් විවගා කරන එකතු කරලා කුඩා මෝල් හිමියෝ SME මෝල් හිමියෝ 250කට වඩා ගොවි මහතුරු 10000කට වඩා එකතු කරලා අපි ශක්ති සහල් සම්පකාර ක්‍රමය හැදුවා. හරි ඒ හරහා රුපියල් එදා ගත්තේ 38ටයි 41ටයි වී අපිට පුළුවන් වුණා නාඩු 85ටත් 2019 නොවැම්බර් මාසේ චන්දර කලින් දවසේ සම්බ 90ටත් විකුණන්න. එතකොට 114ට ගිහිල්ලා තිබ්බා මාකට් එක
114ට සම්බ.
හැබැයි මේකෙන් හරහා අපි සම්පකාර ක්‍රමය හරහා ලොකු මෝල් හිමියන්ට එහෙමත් නැත්නම් කතිබ්‍යාධිකාරියට චැලෙන්ජ් කරපු නිසා ඔවුන්ට සිද්ධ වුණා 114 ඉඳලා 95ට හාල් මිල පල්ලහට ගේන. ඉතින් ඒ නිසා අපිට 3කුත් 4කුත් විතර ප්‍රමාණයක් අපිට වෙළඳ පොලේ කොටසක් ලබා ගන්න පුළුවන් වුණා. I'm going to finish. 2019 වර්ෂයේ ඔබතුමා ගිහිල්ලා බලන්න ස්ටැටිස්ටික්ස් අරගෙන යම් එක මිලකට සාධාරණ ස්ථාවර මිලකට මේ රටේ හාල් විකුණ ගන්න හැකියාවක් තිබුණා. ඉතින් ඒ නිසා කතා නැකතුමා I'm going to stop. මම ආණ්ඩුවෙන් ඉල්ලා ඉන්නවා නැවතත් ශක්ති සහල් ව්‍යාපාරය පටන් ගන්න. හරි ඉතින් ඒ නිසා ඔබලා ඒක කරන්න. ඔබලා හිතනවා නම් අපිට ක්‍රෙඩිට් වැටේ අපිට ලකුණු වැටේ ඒ නිසා ශක්ති කියලා දාන්න එපා කියලා ශක්ති නැතුව වෙන නමකින් හරි පටන් ගන්න. ඉතින් ඒ නිසා මේක අලුත් දේශපාලන සංස්කෘතියක් කියලා ඔබලා කියන නිසා මේක තමයි දේශපාලන සංස්කෘතිය. වසන්ත දේශපාලන සංස්කෘතිය අලුත් දේශපාලන සංස්කෘතිය මේක. ඔබතුමාලා ඉදිරිපත් කරනවා අපි රට වෙනුවෙන් සහයෝගය ලබා දෙනවා. ඉතින් ඒ නිසායි ඔබලාගේ කොමිටියක් දාන්න අපිත් එකතු වෙන්න කිසිම කුහකයක් මේ ප්‍රශ්නේ විසඳන්න ආණ්ඩුවත් විපක්ෂයත් එකතු වෙමු.
මොකද අපේ රටේ පැහැදිලි කිරීම. දැන් ඔබතුමා කියන්නකෝ දැන් ඔබතුමා කියපුවෝ ශක්ති සහල් හරි මොකක් හරි එකක් ඇයි කන්ටිනියු නොවුනේ? ඇයි කන්ටිනියු නොවුනේ? දැන් ඔබතුමා අවුරුදු 5ක් හිටියානේ. අවුරුදු 5ක් හිටියා. නෝ 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 just to clarify you have to answer my question honorable mp then why couldn't you continue the system?
හරි ඒක කරගෙන ගියා. ගෝඨාභය ජනාධිපතිතුමා සම්පූර්ණයෙන් මේක දේශපාලනීකරණය කරා. ඒකට ඩිරෙක්ටර්ලා පත් කරා. ඒකට නොයෙකුත් හොර වැඩ කරා. ඉවා විගණනය කරා. හරිද? ඊට පස්සේ ඒක නවත්තලා දැම්මා. හරි එතකොට ඒක දේශපාලනීකරණ කවදාවත් ඒක දේශපාලනී කරන්න එපා. මේ සමුපකාරයේ දේශපාලනීකරණය කිරීම නිසා තමයි සම්පකාර ව්‍යාපාරයේ මේ රටේ වැටුනේ. හරි
නිව්සීලන්තයේ
ව්‍යාපාරේ වැටෙන්නේ නැතුව යන්නේ ඒක නිර්දේශපාලනික නිසා. ශක්ති කියන්නේ නිර්දේශපාලනික සම්පකාරය. ඉතින් ඒ නිසා අපි ඕන වෙලාවක සූදානම් ඔබලාට අපේ පොත දිගහැරලා කොයි විදිහටද නිර්දේශපාලන සම්පකාර ව්‍යාපාරය කරහා මේ රටේ සහල් වෙළඳපොළ සාවර මිලක් ලබාගෙන අපේ රටේ බත් කන මිනිස්සුන්ට සාධාරණ මිලකට සහල් ලබා දෙන්නෙත් ගොවි මහත්තයාට හොඳ ආදායමක් ලබා දෙන්නෙත් කියලා බොහොමත්ම ස්තුතියි.
Yes, can we have the mic, please? Dr. Anil Jain.
බොහොමත්ම ස්තුතියි. ඇත්තටම මේ විවාදයේදී පැනනගිච්ච කරුණු එක්ක මේ විවාදයේ යහපත වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහායි මම අවස්ථාව ගන්නෙ. විශේෂයෙන් මේ ණය ප්‍රතිව්‍යවගත කරණය කිරීම, ණය සීමාව දික් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කටයුත්ත ඒ වගේම ණය පිළිබඳව ඉදිරිපත් කරුණුවලදී අදහසක් පැනනැගුණා. සැප්තැම්බර් 19 වෙනිදා ජනාධිපතිවරණයට දවස් දෙකකට කලින් එකඟතාවයකට ආවේ නැහැ කියන කාරණය අවසාන ගිවිසුමට අසං කිරීම නැතත් මේ කාරණාදී කොම කැමති හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන්න. මේ පළමුවට තියෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනයේ එක් මෙහෙම කියනවා. ශ්‍රී ලංකා රීචස් ඩෙට් රීස්ට්‍රක්චරින් ඇග්‍රීමන්ට් ඉන් ප්‍රින්සිපල් with external creditors on approximately $17.5 billion on sovereign debt. එතකොට මේ අපි ඒ නිසා තමයි නිරන්තරයෙන්ම කීවේ මේ අවසාන තැනකට ඇවිල්ලා තියෙන්නේ අපිට ඕනකලේ ප්‍රායෝගික ප්‍රවේශයක් මිසක්ක ඉන් එහාට ගිය ගැටුම්කාරී තැනකට නෙමෙයි යන්න. මේක වෙනස් කරගෙන තව ඇදගෙන අවුරුද්දක් ගියොත් මේ රටේ ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා, තව පිරිවැයක් එනවා. අපි පොරොන්දුවක් දුන්නේ ජනතාවට මේ වැටිලා තියෙන වටලා තියෙන තැනින් රට ඉදිරියට අරන් යනවා. ඒ නිසා ආර්ථික සංවර්ධන අපේ සැලැස්ම. එහෙම නැතුව විපක්ෂයේ ඉදිරිපත් කරන ඇජෙන්ඩා එකේ යනවයි කියන එක අපි කිසිම තැනක කියලා නැහැ. ඕගොල්ලන්ට ඕන ඇජෙන්ඩා එකේ අපි යන්නේ නැහැ. අපේ සංවර්ධන සැලැස්මේ මේ ණය ප්‍රතිව්‍යවගතකරණය කිරීමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක වැඩ කටයුතු කිරීම එක් කාරණා කිහිපයක් පමණයි. සමස්ත ආර්ථිකයේ ගොඩ ගැනීම ඒකක නෙමෙයි කියන කාරණේ ඒ ඩොකියුමන්ට් එකේ එකක්. දෙවනි ඩොකියුමන්ට් එක තමයි ඒ ලියවිල්ල ඉදිරිපත් කරලා සිංගප්පූරුවේ තියෙන සිංගප්පූර් එක්ස්චේන්ජ් සෙකියුරිටීස් එක. එතන තමයි මේ බැඳුම් කර ද්විතීයක වෙළඳපළ විදියට විකිණෙන්නේ. ඒගොල්ලොත් මේ නිවේදනය පදනම් කරගෙන ඒගොල්ලන්ගේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඇනවුස්මන්ට් එකක් කරලා තියෙනවා. එතකොට අපිට ඒක අයින් කරගෙන කඩාවින දාගෙන යනවා වෙනුවට තමයි ප්‍රායෝගික ප්‍රවේශයක් අපි ගත්තේ. ඒ ડોකියුමන්ට් එකක් මම ඉදිරිපත් කරන්න කැමතියි. කියන්නේ ඇග්‍රීමන්ට් එකක තියෙනවා මේක. අවසානයක අස්සම් කරනවද නැද්ද කියන එක අපි තීරණය කරන්නේ දැන් විපක්ෂයේ කියන විදියට නෙමෙයි, ලසාඩ් සහ ක්ලිපර්ට් චාන්ස් තමයි අපි වෙනුවෙන් පෙනී ඉන්නේ. ඒගොල්ලන් අපිට සහතිකයක් දීලා තියෙනවා. මේ වෙනකොට ඒ සියලුම එකඟතාවයන් අවසාන අදියරකට තියෙන්නේ, අස්සම් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඒ පිරිවැය අවම කරගැනීමේ උත්සාහය අපේ තියෙන්නේ. ණය සම්බන්ධයෙන් අර ODS ඩෙට්ස් අපි කිසිම තැනක කිව්වේ නැහැ ණය ගෙවන්නේ නැහැ කියලා. හැබැයි අපි කිව්ව ප්‍රකාශ ණය ගෙවන්නේ නැහැ කියන විදිහට හැංගී යනවා නම් ඒක විපක්ෂයේ අර්ථකථනයක්. ඒක අපිට කරන්න දෙයක් නැහැ. අපි යන්නේ පැහැදිලිවම අපි දුන්නු ජනවරමට අනුව මිසක්ක විපක්ෂයේ ඇජෙන්ඩා එකට නෙමෙයි කියන කාරණේ මතු කරන්න ඕනේ. අර ටෙක්නිකල්
මැටර්ස් I have to raise a point on a technical matter.
Sir, Honorable Ashley Silva.
Sir, may I ask you what in principle means? What does in principle mean? He said in principle agreement. Yes, what does in principle mean? Bro, what is the word meaning of in principle, sir?
Honorable Anil.
No, it is not the final agreement.
It is up to us. It is... Yeah, that is true. It is not the final agreement. It is up to us to take into account both cost and benefits. Already we have seen all the cost that has been accrued as a result of just dragging this thing unnecessarily for over 2 years period. So that it is our duty to and responsibility to do the best thing. So we are taking the appropriate results on behalf of
leader
the
house,
public.
Please.
That is true.
Honorable Leader of the House.
ගරු සභා නියෝජ්‍ය කතානායකතුමනි, මේ මන්ත්‍රීතුමාලා ගුණන්දු අපි අගය කරන මේ ලයිව්ලිකම ඕනා. නමුත් අපිට අද පහමාටි වැඩ කරන්න තියෙනවා. ඒ වගේම අවසාන මන්ත්‍රීවරුන්ගේ අමතිවරු ඉන්න ඔබතුමාලා දේශනායකිනු ඔක්කොම වෙලාවල් කැපෙනවා. ඒ නිසා කරුණා කරලා හර්ෂම මන්ත්‍රීතුමා ලියාගෙන කතා කරන්න මන්ත්‍රීතුමා මේ ඊළඟ කතාවට යන්න කෙන ඉල්ලීම කරනවා. මොකද දන්නවද? මේක අපි වෙලාවට ඉවර කරන්න බැරි වෙනවා. ඊට පස්සේ ඔබතුමාලා අපිට දුක හිතෙන ඔබතුමාලාගේ අවසාන කතිකයට විනාඩි දෙක තුනක් හම්බ වෙනවා.
Okay. Honorable Kabir Hashim, one minute
Anil,
please.
ඇමතුමනි ඔබතුමා in principle කියලා ඇත්තේ මේ in principle කියන්නේ රනිල් වික්‍රමසිංහ ඇමතුමා එකඟ වුණ ඒ ආපහු ගෙවීමේ ක්‍රමවේදයට in principle ඔයාලා එකඟ වෙලා තියෙනවා කියන එකනේ ඔබතුමා කිව්වේ. ඔබතුමා in principle රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මොඩලයට එකඟයි. ඒක නේද ඔයා කිව්වේ? So very clear. බොහොම ස්තුතියි ඒක කිව්වට. බොහොම ස්තුතියි.
That is true.
Give me the mic. In මේ තියෙන්නේ අපි අත්සන් කරපු එකක් නෙවෙයි. In principle කලින් ආණ්ඩුව අත්සන් කරපු එක. يعني සැප්තැම්බර් 19. ඕක තමයි. ඊට පස්සේ පොඩකින්නේ ඒ අණුව තමයි අපිට තීන්දුවක් තියෙන්නේ. පොඩක් ඉවසන්න මේ කාරණේ තේරුම් ගන්න. ඒ නිසා තමයි අපි තීන්දුව ගන්නේ ඒක අයින් කරලා නැවත එකකට ගිහිල්ලා අනවශ්‍ය පිරිවැයක් හදන රටේ ප්‍රශ්නයක් හදනවාද ඕගොල්ලන්ට කැමති විදියට? ඕගොල්ලෝ කැමති රටේ ප්‍රශ්නයක් හදලා මේ ආර්ථිකය බිඳවට්ටන්න මහ ජනතාවට පීඩාකාරී තත්ත්වයක් තවදුරටත් අත් වෙනවාද කියන එක. ඒ වෙනුවට අපි ගත්තේ ඉතාම ප්‍රායෝගික ක්‍රියාවලියක්. ඒක තමයි 99%ක් ඉවර වෙලා තියෙන දැන්පත් කරලා තියෙන උපදේශකයන් මත ඒගොල්ලෝ අපිට දීලා තියෙන තහවුරුව මේක ඉවර කරන්න පුළුවන් කියලා දෙසැම්බර් මාසේ වෙනකොට. ඒ අනුව ගත්තේ පිරිවැය අවම කිරීමේ උත්තරයක් විදියට මේ පීඩනයේ මහ ජනතාවට තවදුරටත් එන්න ඕනේ නැති විදියටත් දැනටමත් 1.7 බිලියන ඩොලර් මේ ඇක්රූඩ් ඉන්ට්‍රස්ට් එක ඇවිල්ලා තියෙනවා. අපිට අවශ්‍ය කරන්නේ ඕගොල්ලන්ගේ න්‍යාය පත්‍රයට අනුව රට යන්න නෙමෙයි, මේ ආර්ථිකය වටලා තියෙන තැනින් නැවත එළියට ගොඩ ගන්නයි. ඒ අනුව තමයි මේ කාරණා ටික අපි ඉදිරිපත් කරන්නේ.